ගරු නලින් බණ්ඩාර ඇමතුම ඔබතුමාට විනාඩි 8ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි. ගරු මූලාසුර රණ්ඩෝඩ මන්ත්‍රීතුමනි, පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන වෙලාවේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මොකද 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුව හදන්න කටයුතු කරද්දී ඒකට දායක වුණු කෙනෙක් විදියට මේ අවුරුදු 3 ඇතුළත මේ රජය කටයුතු කර ආපු ඉතාමත්ම වැදගත් තීන්දුව తీරන අතර තවත් හොඳ වැදගත් තීන්දුව తీරනයක් විදියට මම දකිනවා මේ පරීක්ෂණ කොමිෂන් සභාව, විශේෂයෙන්ම අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට නඩු පැවරීමට එක එක කරුණු මත, එක එක නිර්ණායක මත, ඔවුන් සොයා ගන්නා පරීක්ෂණවල තොරතුරු මත බලය පැවරීමක් මේ තුලින් සිද්ධ වෙනවා. මම හිතන්නේ මේක ඉතාම හොඳ දෙයක්. අපි මේ යහපාලන ආණ්ඩුවක් හදලා නොයෙක් කොමිෂන් සභා ගෙනාවා, නොයෙක් අනපනත් ගෙනාවා, රට දියුණුවේ දිශානතියට ගේන්න, විශේෂයෙන්ම අල්ලස් දූෂණ නතර කරන්න, පොදු දේපල අවභාවිතය නතර කරන්න, මහජනතාවගේ බදු මුදල් නිසි අයුරෙන් කළමනාකරණය කරන්න අවශ්‍ය තීන්දුව తీරන ගණනාවක් ගෙනාවා. ඒ නිසා මම හිතනවා මේ රජය බොහොම සත්භාවයෙන් ක්‍රියාත්මක කරන රජයක් බවට පෙන්වන්න, ඒක ආදර්ශයෙන් ඔප්පු කරන අවස්ථාවක් විදිහට මේ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත්. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ රජය බලයට පත් කරන්න කටයුතු කරපු සියලු දෙනාටම මේ අවස්ථාවක් කරගන්න. මොකද අපි දැක්කා 2015 කලින් මේ රට දූෂණයෙන් වෙලාගෙන තිබුණා. 2015 කලින් මේ රටේ වංචා දූෂණ බොහොම ප්‍රසිද්ධියේ එලිපිට කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේම දන්නවා යම් යම් වැරදි දේවල් දූෂණ 2015 පස්සෙත් වෙලා තිනවා. අපි කිසි අවස්ථාවක ඒවා වහන්න කටයුතු කරන්නේ නැහැ, එහෙම උනේ නැහැ කියලා කියන්න විශ්වාස කරන්නේ නැහැ. හැබැයි රාජ්‍ය මැදිහත් වීම, රාජ්‍ය නායකයන්ගේ මැදිහත් වීමක් අපි දැක්කේ නැහැ 2015 පස්සේ. දැන් මේ හැමතිස්සෙම මේ අයට කියන්න තියෙන කාරණේ තමයි මහා බැංකු වංචාව පිළිබඳව විස්තරය. ඔය මහා බැංකු වංචාවේදී වුණත් රජයක් විදියට රජය කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම කෙරුවා. ඒ වංචාවට සම්බන්ධ අය, ඒ වංචාවට සම්බන්ධ අය නීතියේ රැහැනට අසු කරගන්න අවශ්‍ය සියලු දේවල් කරා. එතකොට අපේ කවුද අර්ජුන මහේන්ද්‍රන් ගැන කතා කරනවා. අර්ජුන මහේන්ද්‍රන් අපි හංගගෙන නැහැ. අර්ජුන මහේන්ද්‍රන් හැංගිලා ඉන්නවා නම් ඔහුව අත්අඩංගුවට ගන්නත් අවශ්‍ය දේවල් ඒ ආකාරයෙන් කරනවා. උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න තියෙන ප්‍රමාදය තමයි අර්ජුන මහේන්ද්‍රන්ටත් තියෙන්නේ. ඒ නිසා උදේවංග වීරතුංගට ජාත්‍යන්තරව කටයුතු කරන්නේ කෙසේද, ඒ ආකාරයෙන්ම අර්ජුන මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගැනීමටත් අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි මහා බැංකු ගනුදෙනුවේදී යම් පාඩුවක් රජයට උනා නම් ඒ පාඩුව අය කර ගැනීමට අවශ්‍ය මුදල් දැනටත් හඳවාගෙන තියෙනවා. හැබැයි ඊට කලින් 2015 කලින් වෙච්ච දේවල් දිහා බලනකොට සමහර දේපොළ වලට අද අයිතිකාරයෝ නැතිලා තියෙනවා. මල්වානේ ඉඩමක් තියෙනවා. වාසුදේව නානායක්කාර මගේ මිත්‍රය දන්නවා. ඒකට අයිතිකාරයෙක් නැහැ. ඒ ඉඩම හදපු එකෙක් බාසුන්නා කෙනෙක්වත් දන්නේ නැහැ අයිතිකාරයෙක් දැන් කවුද කියලා. ඒ වගේම අර මැණික් මල්ලක් තියෙනවා අපේ ගරු මන්ත්‍රීතුමනි, දේශී ආච්චිගේ මැණික් මල්ල බොහොම ප්‍රසිද්ධ මැණික් මල්ල. මේවා මහජනතාවට අද විහිළුවට කාරණයක් බවට පත් වෙච්ච කාරණා. තවන්ගේ හොරකම් වහගන්න මේ බොහොම සරල ලැජ්ජාසහගත ප්‍රකාශ කරලා අධිකරණය නොමැගව අවස්ථා. ඒ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා 2015 කලින් මේ විශාල මුදල් ප්‍රමාණයක් හොරකම් කරලා ඒ වගේම බේරෙන්න නයා දෂ්ට කරපු අවස්ථා තිබුණා. මේ වගේ අධිකරණය මගහරින්න අවස්ථා ගන්නාව කටයුතු කරා. හැබැයි අපි අද කරන පද්ධතිය අද ශක්තිමත් කරමින් යනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ තිබුණා නිලධාරීන් නිගය, ඒවා වළක්වන්න කටයුතු කරලා තියෙනවා. විශේෂ අධිකරණ පිහිටවල අපේ අධිකරණ ඇමතුමියත් ඉන්න වෙලාවස්ථා කතා කරන්න ලැබීම ගැන සතුට වෙනවා. විශේෂ අධිකරණ පිහිටවල ඒ කටයුතු ආරම්භ වීමත් එක්ක මේ රටේ දේශපාලන කුමන්ත්‍රණයක් වුණා. ඒ දේශපාලන කුමන්ත්‍රණයටත් පාර කැපුවේ අපේ අධිකරණ ඇමතිතුමිය තේල මට වෙලාවකට හිතෙනවා. අධිකරණ ඇමතිතුමියලා මේ ආණ්ඩුවක දොලා විශේෂ අධිකරණ පිටවද්දි කට්ටියට ඉන්න බැරුව ගියා. දේශපාලන කුමන්ත්‍රණයක් කළා හරි මේ වගේන් බේරෙන්න ඕන කියලා අසාර්ථක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අවසාන අවුරුද්ද මේ රජයේ තියෙන ඊට පස්සේ අලුතෙන් මැතිවරණයකට ගිහිල්ලා අපි නැවත බලයට පත් වෙන එක වෙනම කාරණයක්. හැබැයි අපි විශ්වාස කරනවා මේ අවසාන අවුරුද්ද තුල මේ අධිකරණ පද්ධතියෙන් ඒ පහුගිය කාලේ ක්‍රියාත්මක වුණු දූෂිතයන්ට වංචාකාරීන්ට මහජන දේපොළ හොරකම් කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ රජය තුලින් යම් කිසි දෙයක් වෙලා තියෙනවා ඒවටත් ඒ ආකාරයෙන් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා තමයි අපි මේවා ක්‍රියාත්මක කරන්නේ. එහෙම නිසා කවුරුවත් ආරක්ෂා කරන්න මේ සංශෝධන පනත් කෙටුම් පතවල ආවරණයක් දාලා නැහැ, ආරක්ෂාවක් දීලා නැහැ. මේක කාටවත් පොදුයි. මෙතනින් අපි රටට යනකොට, ඉස්සරහට යනකොට අපි රට දියුණු වෙන්න ඕන. ඒ නිසා ඊට අමතරව අද මේ පාර්ලිමේන්තුවේ තවත් වැදගත් කාරණයක් තමයි නව ව්‍යවස්ථාව ගැන. මේ අවස්ථාවේ මේ නව ව්‍යවස්ථාවක් ගැන පාර්ලිමේන්තුවෙන් එළියේ විශේෂයෙන් මාධ්‍ය තුලින් විශාල බොරු ප්‍රචාරයක් ක්‍රියාත්මක වෙනවා. දැනට කිසිදු ව්‍යවස්ථාවක් හැදිලා නැහැ. මේ යෝජනාවලියක් සහ මේ කමිටු වල වාර්තාවක් විතරයි තියෙන්නේ. මේවා පදනම් කරගෙන අපි කෙටුම්පතක් සකස් කිරීම තමයි ඊළඟ පියවර. අපි මේ කෙටුම්පත සකස් කරන්න අවශ්‍ය කටයුතු කඩිනමින් කරන්නේ නැතුව නැති ව්‍යවස්ථාවකට විශාල විරෝධතාවයක් ගොනු කරමින් යනවා. මං හිතන්නේ වාසුදේව නානක්කාර මහත්මයා මේ මට්ටමට වැටලා කියලා. එතුමා එදා ඉදම නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පිණිස සිටපු කෙනෙක්. හැබැයි ඒකබද විපක්ෂය අය, ඒ වගේම සමහර මාධ්‍ය ආයතන අලුත් ව්‍යවස්ථාවක් ඇවිල්ලා කියලා හිතාගෙන තමයි මේකට විරෝධතාවය දක්වන්නේ. එහෙම ව්‍යවස්ථාවක් නැහැ. බොරු බිල්ලෙක්. ඒ යෝජනාවලිය කියන්නේ ව්‍යවස්ථාව නෙවෙයි. මට යෝජනා කරන්න පුළුවන්, මගේ හිතු මතේ යෝජනා කරන්න පුළුවන්, ඔබතුමාට ඔබතුමාගේ යෝජනා කරන්න පුළුවන්. මම යෝජනා කරපු පළියට ඒක ව්‍යවස්ථාවට ඇතුළත් වෙනවද, ව්‍යවස්ථාවට අන්තර්ගත වෙනවද කියන එක වෙනම කාරණයක්. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා මේ කෙටුම්පත හදාගත්තොත් මේක තමයි අපිට දෙන්න එකම සහ අවසාන අවස්ථාව අපේ මන්ත්‍රීතුමනි. මොකද මේ පාර්ලිමේන්තුවේ තනි පක්ෂයට බෑ ව්‍යවස්ථාවක් ගේන්න. එක්සත් ජාතික පක්ෂයට තනිය ව්‍යවස්ථාවක් ගේන්න බෑ. ඒක තමයි ඇත්ත. 78 ජයල් ජයවර්ධන මැතිතුමාට ඒ අවස්ථාව තිබුණා. 72 සිරිමාව බණ්ඩාරනායක මැතිට ඒ අවස්ථාව තිබුණා. මොකද එයාලට බහුතරයක් තිබුණ නිසා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒකට අපේ සහයෝගයත් ඕන වෙනවා, විපක්ෂ සහයෝගයත් ඕන වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ජනාධිපතිතුමා ඉන්නේ විපක්ෂයේ පැත්ත නියෝජනය කරමින්, අගමැතිතුමා ඇතුළු අපි ඉන්නවා ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින්. එහෙනම් මේක තමයි එකම සහ අවසන් අවස්ථාව නව ව්‍යවස්ථාවක් අපේ රටට හඳුන්වා දෙන්නේ. මේක ගෞරවය කාටවත් යන්න ඕනේ නැහැ. අපි සියලු දෙනාටම බෙදා ගන්න පුළුවන්. හැබැයි මේ ව්‍යවස්ථාවක් නැති ව්‍යවස්ථාවක් පෙන්නමින් රට ගිනි දිනනවට අපි විරුද්ධයි. රට ගිනි දිනනවට අපි විරුද්ධයි. ඒ නිසා අද TNA එකට තඩි බානවා. TNA එකට තඩි බාන්න ඕනේ නැහැ. TNA එකේ මන්ත්‍රීවරු 14 15 ඉවත් කළා. ආණ්ඩු පක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතුලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බෑද? පුළුවන්. වාසුදේව නානක්කාර මහත්තයලා මේකට නායකත්වය දෙන්න ඕන. මට අවසාන නිමිත්තෝ දෙන්න. ධර්ම සත්‍ය ගණන් වල දේශපාලන කරන කෙනෙක්. ඔබතුමා මේ ව්‍යවස්ථාව ගැන මේ පාර්ලිමේන්තුවේ අනිත් සේට වඩා හොඳට දන්නවා මේකේ අවස්ථාවය. ධර්ම 78 ජයර් ජර්ද මැතුමා මේ ව්‍යවස්ථාව ගැනදී ඒවට විරුද්ධව කතා කරපු ඔබතුමාලා. හැබැයි වාසුදේව නානක්කාර මැතුමනි මේ අවුරුද්ද මේ ව්‍යවස්ථාව ගේන්න බැරිනොත් 2078 වෙනකොට ජයර් ජර්ද මැතුමා ව්‍යවස්ථාව මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒක ස්ථිරයි අපිට. ඒ නිසා මෙල්ල අපි අපේ පටු දේශපාලන අරමුණු ජාතිවාදී හැඟීම් නෙමෙයි ඉස්සරහට ගේන්න ඕනේ. රට ඉස්සරහට ගේන්න ඕනේ. මොකද TNA එක පිළිගන්නවා කියන රාජ්‍යයක්. TNA එක පිළිගන්නවා බුද්ධඝෝෂ ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕන කියලා. හැබැයි 2020න් පස්සේ උතුරෙන් අපිට මේට එහා ගිය ජාතිවාදී හැඟීම් තියෙන විග්නේශ්වරලා පොන්නම් පෙරමලා එනකොට අපිට මෙයාලත් එක්ක එහෙම නෙමෙයි, ගජේන්ද්‍ර කුමාර් පොන්නම් බලම්ලා එනකොට අපිට එයාලත් එක්ක කටයුතු කරන්න වෙන්නේ මේ ආකාරයෙන් නෙමෙයි. ඒගොල්ලෝ අපි දකින විදිහ දකින සුබන්දිරන් මහත්තයා වගේ, ඒ වගේම සම්මන්න මහත්මයා වගේ අනෙකුත් මන්ත්‍රීවරු වගේ කටයුතු කරයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. එහෙනම් මේ පාර්ලිමේන්තුව තමයි නව ව්‍යවස්ථාවක් ගේන්න තියෙන හොඳම පාර්ලිමේන්තුව. ඒ නිසා ඔබතුමාලා සියලු දෙනාට සහායක දෙන්න. එහෙම නැති වුණොත් ආයේ ජීවිතේට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හම්බෙන්නේ නැහැ. ඒකයි ඇත්ත කතාව. ඒ නිසා මේ අවස්ථාව මේ සභාවේ මතක් කරමින් ඔබතුමා මට තවත් අමතර විනාඩියක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් නවතිනවා. බොහොම ස්තුතියි.
ඉසුති කරව ඇමතුමා, ඊළඟට ජානක වක්මුර මන්ත්‍රීතුමා.
මුරුසුනේ ගරු මන්තුමනි, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පනතේ 24 වගන්තියට සංශෝධන ගැනීම පිළිබඳව කතා කරන්න අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපි සියලු දෙනාම කැමැති මේ රටේ වංචාව දූෂණය තුරන් කරන්න. හැබැයි එහෙම වංචාව දූෂණේ නැති කරන්න කියලා බලයට පත් වුණාට පස්සේ වැඩේ පටන් ගන්නෙම ඒකින්. 2015 ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කළා. පෙබරවාරි මාසෙම මේ රටේ ලොකුම මංකොල්ලේ, ඒ කියන්නේ මහ බැංකුව, ඒ වංචාව සිද්ධ වුණා. දැන් ඒක සිද්ධ වෙලා අවුරුදු 4ක් වෙනවා මේ පෙබරවාරි මාසෙ වෙනකොට. කොට මේ මොන පණක් නැති වුණත් රටේ නීතිය අනුව නඩු පවරන්න පුළුවන්කම තිබුණා. හැබැයි එහෙම නඩු පවරුවේ නැහැ. ඒ නිසා රටම් බලාගෙන හිටියා. ඒකට විරුද්ධව ආණ්ඩුව තියෙද්දී ආණ්ඩුවෙන්ම ඒ වංචාවට විරුද්ධව යම්කිසි කටයුත්තක් කරලා ආණ්ඩුවකින් සුද්ධ වෙයි කියලා. හැබැයි එහෙම එකක් උනේ නැහැ. ඊට පස්සේ අපේ විපක්ෂේ මන්ත්‍රීවරු ගිහිල්ලා අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි 10ක් දැම්මා. ඒකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඒව විභාග නොකර තමයි කටයුතු කරන්නේ. අපි දන්නවා 19 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනයේ ආපු වෙලේ සියලුම පක්ෂ එකතු වෙලා ඒ සංශෝධනයට සහය දුන්නා. ඒක කිව්වේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීම අතරින් වඩාත්ම වැදගත් කාරණයක් ලෙස දේශපාලන පරිගැනීම හා මැදිහත්වීමෙන් තොරව කොමිෂන් සභාවලට පත් කරන්න. හැබැයි මේ කොමිෂන් සභාවලට පත් කරනකොට මේ ගොඩක් කොමිෂන් සභාවල පත් කිරීම කරා. අපි දන්නවා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ඉඳලා පොලිස් කොමිෂන් සභාව, මේ හැම කොමිෂන් සභාවකටම පත් කරනකොට ඒකේ සුදුසුකම තියෙන ඇයට ඒක ලැබුණ නැහැ. ඒ ලැබෙන්නේ නැති හේතුවක් තිබුණා. ඒ කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක හිටියා කියලා තිබුණොත් එයාගේ සුදුසුකම තිබුණත් එයාට ඒ තනතුර ලැබුණ නැහැ. හැබැයි මේ රටේ කොමිෂන් සභාව පත් කරනකොට
ගරුතරතාතු ගෞරවලැමතුමි
අන්තිතුමා සඳහන් කර අධිකරණ සේවා කොමිෂන් සභාවට පත් කිරීම කරද්දී යම්කිසි විදිහේ වෙනත් ආකාරයකට පත් කරා කියලා මම ඔබතුමාගෙන් ඒ ගැන පොඩ්ඩක් අහන්න කැමතියි. මොකද්ද වෙච්ච අසාධාරණේ කියලා.
ගරුතරතුමිනි, අපේ දීප වනසුන්දර මැතිණිය පත් කෙරේ නැහැ. එතුමිය අධිකරණ සේවාවට විශාල වැඩ කටයුතු රාශියක් කරපු කෙනෙක්. එතුමිට කිසිම චෝදනාවක් තිබුණේ
නැහැ. අරු මුලසන මන්ත්‍රීපණි ඔබතුමාගේ අවසරය ඇතුව ගරු ජානක වක්කුමර මන්ත්‍රීතුමනි, ඊවා වනසුන්දර ගරු ශේෂාධිකරණ විනසුරුතුමිය, එතුමිය ජනවාරි 5 වෙනිදා විශ්‍රාමයේ යනකම් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක්
නෑ
හැටියට කටයුතු කරා.
එතුමිය අග්‍රමිෂකාර ධූරයට
අග්‍රමිෂකාර ධූරේ නෙමෙයි ඔබතුමා කිව්වේ අධිකරණ සේවා කොමිෂන් සභාවට පත් කිරීම සම්බන්ධයෙන්.
අධිකරණ පදේ ඒකම මම මේ පොලිස් කොමිෂන් එක ගැන
පොලිස් නෑ ඔබතුමා මම අධිකරණේ ගැන හින්දා අද තියෙන්නේ මම ඒකයි පොඩ්ඩක් කිව්වේ. ඒක ඒ විදිහට කියන්න එපා. අනිවාර්යයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවට ගාව ජනාධිපතිතුමා පත් කරන්නේ අග්‍රමිෂකාරතුමා සභාපතිවරයා හැටියටත් අධිකරණේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මිනිෂකාරතුමන්ලා දෙන්න තමයි ඒ තන්තුට පත් කරන්නේ. ඒ පස්සේ කිව්වේ
ඉස්සර අග්‍රමිෂකාරතුමිය හැටියට පත් කරන්න තිබුණා. එතුමිය නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියා. ඒ වගේම එතුමිය මේ රටේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන කෙනෙක්. හැබැයි එතුමිය පත් කරේ නැහැ. එතුමියට තිබුණේ විශ්‍රාම යන්න මාස 2යි. හැබැයි මේ මාස 2 ඇතුළතදීවත් එතුමියට තෘප්තියෙන් තමන් මේ රටට වෙනුවෙන් කරපු සේවය පිළිබඳව කටයුතු කළා. කාන්තාවක් හැටියට ඔබතුමියලට තිබුණා ඒ මාස 2ක් වගේ පුංචි කාලයක් තිබුණේ එතුමියට ඒ අවස්ථාව දෙන්න. හැබැයි එහෙම දුන්නේ නැහැ. අපි දැක්ක පොලිස් කොමිෂන් එකේ එහෙමයි. පොලිස් කොමිෂන්
ගරුතරතාතු කරලු
ඒ පත්වීම අග්‍රමිෂකාරතුමාගේ පත්වීම සිදු කරන්නේ ගරු ජනාධිපතිතුමා.
ඒ අවස්ථාදායක සභාවෙන්
ව්‍යවස්ථාදායක
සභාවේ අරදී
ව්‍යවස්ථාදායක සභාවට එතුමා නම් කරලා එවන පුද්ගලයව තමයි පත් කරන්නේ. නෑ ඔබතුමා මම හිතන්නේ කරුණු දන්නේ නැතුව නිකන් දේශපාලන
වාසි ගන්න
කතා කරන්න එපා බොරුවට.
ගරු මුල්සනේ මන්තුමනි, ඒ වගේම අපි දන්නවා මේ කොමිෂන් සභාවල පත්කිරීම් කරනකොට අපි කියන්නේ කොමිෂන් සභාව හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මැතිවරණ කොමිෂන් සභාව තියෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභාව තිබුණාට රටේ මැතිවරණය තියාගන්න බෑ. ඉතින් මේ කොමිෂන් සභාවකින් වැඩක් තියේද? දැන් පළාත් සභාව අපේ අධිකරණ ඇමතිතුමේ මායින සබරගොම් පළාත් සභාවේ මාස 16ක් වෙනවා. හැබැයි මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නැහැ රටේ මැතිවරණයක් පවත්වන්න. ඉතින් ඒ කොමිෂන් සභාවල ඇති වැඩක් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ කොමිෂන් කොච්චර පත් කරත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද අපි දැක්කොත් එහෙම දරුවෙක් ඉස්කෝලේට දාන තැන ඉඳලා සෑම එකකටම මිනිස්සු කරදරයට පත් වෙලා තියෙන්නේ. කාට හරි කීයක් හරි දෙන්න වෙලා තියෙනවා. ඒක නිසා අපි කියන්නේ මේවා නතර කරන්න ඕනේ. රටේ මිනිස්සු ගොඩක් දෙනෙක් අද හුරු වෙලා තියෙනවා මේ පගාව දෙන්න. ඒකට හුරු වෙලා තියෙන්නේ ගොඩක් තැන් වලට ගියහම එයාගේ බලාපොරොත්තු වෙනවා එහෙම කරොත් තමයි මේ වැඩේ හරියන්නේ කියලා. මං කියන්නේ රාජ්‍ය සේවයේ ඉන්න සියලු දෙනාම එහෙමයි කියලා. හැබැයි ගොඩක් තැන් වලදී ඒක සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අය අතටම හුණත් මේ ටිකක් දවස් ඉල හිටන් උසාවියෙන් ඇප අරගෙන ආපහු ගෙදර යනවා. අතට අහුවෙච්ච අයටවත් දනුවමක් නැහැ. ඒක නිසා එහෙම අතට අහුවෙච්ච අය ආපහු උසාවියෙන් ටික කල් ඉඳලා හිටන් ඇප අරගෙන ගෙදර ගියහම මේවට බය නැති වෙනවා. ඒ නිසා අපි කියන්නේ නීතිය කාටත් එක හා සමානව කටයුතු කරන්න ඕනේ. ඒක නිසා මේ ගොඩක් වෙලාවට කොමිෂන් සභාපත් කරා අපේ හිටපු ආණ්ඩුවට මඩ ගහන්න. ඒ මඩ ගහන්නපත් කරපු එක අපි කියන්නේ වැරදි. ඒ නිසා කාරු හරි වැරද්දක් කරා නම් අපි ඕන කෙනෙක් වැරද්දක් කරව වැරද්ද වැරදි හැටියට අපි දකිනවා. අපි වැරදි කරුවන් නිදහස් කරන්න කියලා නැහැ. ඒ නිසා අපි කියන්නේ කාටවත් මඩ ගහන්න නැතුව එදේ ඔප්පු කරගන්න පුළුවන් නම් ඒ කටයුත්ත කරන්න ඕනේ. ඒක නිසා ආණ්ඩුව පැත්තෙන් ඉස්සෙල්ලාම තමන්ගේ ඒ තියෙන දේවල් වලට උත්තර දෙන්න ඕනේ. හැබැයි ඒ උත්තර නොදී හැම වෙලෙම මේ විපක්ෂය ගැන කී කියා එක එක ප්‍රශ්න කී කියා කටයුතු කරනවා. ඒ නිසා අපි හිතන ආණ්ඩුව අර අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ තියෙන පැමිණිලි ටික හෙට ඉඳන් පටන් අරගෙන ඒව නිවැරදි කරවන නිවැරදිකාරව වෙන්න. වැරදි කාරයෝ නම් අපි හිතනවා මේ ආණ්ඩුව ඒකට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගයි කියලා. ඒ නිසා හොඳ වැඩක් කරනවා නම් අපි හැම වෙලෙම හොඳයි කිව්වා. අර අපේ නලින් බණ්ඩාර මන්තුමා කිව්වා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා හදපු මේ ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවෙන් නැත්නම් ආපහු කරගන්න බෑ කියලා. දැන් එතුමාට හිතනවා ඇති මේ පාර්ලිමේන්තුව දැන් මේ අවුරුදු 4ක් ගිහිල්ලා මේ පාර්ලිමේන්තුව තුලින් මේක කරගන්න ඕනේ කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව අද විකෘති පාර්ලිමේන්තුව බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවට බලයක් නැහැ. ආණ්ඩුවට 113ක් නැහැ. ආණ්ඩුවට 113ක් නැතුව තමයි ආණ්ඩුව යන්නේ. අද මේ විපක්ෂෙම ඉඳගෙන ඉන්න ගමන් සුමන්දරම් මන්තුමාලා කියනවා එක රැයෙන් අපට ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් කියලා. එක රැයෙන් ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් කියන ඒගොල්ලන්ගේ යෝජනා ගැනලද රටේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන්නේ? ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් 14 දෙනෙක් තියාගෙන ඒගොල්ලන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ඒගොල්ලෝ නැතුව මේ අපට ආදරයටවත් රටට ආදරවත් මේ ව්‍යවස්ථාවක් හදන්න එන්නේ නැහැ. එයාට ලබන පාර ඡන්ද ගන්න උවමනාව නිසා එයාට මෙහෙවිල් එකක් කියනවා. ඊගොඩ කියලා අපි ෆෙඩරල් ඉල්ලන්නේ නැහැ. හැබැයි මේක ඇතුලේ ඒක තියනවා කියලා කියනවා. සර් අපි කියනවා ආණ්ඩුව දැන් කියනවා නම් එහෙම එකක් ගේන්නෙත් නැහැ, ගෙනාවෙත් නැහැ. එහෙනම් මොකටද මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ? පාර්ලිමේන්තුවට කිසි දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ නැහැ නේද? ඒ නිසා අපි කියනවා රටේ ජනතාවට එක්ක රටේ ජනතාව නොමග යවන්න ඕනේ. ඇයි දැන් මේ එක එක ඒවා කියලා ඒ අය මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව පස්සේ යනවා මෙහෙම එකක් තියනවා කියලා. දැන් එහෙම නැත්තම් නැහැ කියලා අපි ගේන්නෙම නැහැ කියලා කියන්න ඕනේ. රටේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර වෙනුවට වෙනේව ගහලා වැඩක් නැහැ. මම අද මේ තියන්නේ මේ යෝජනාව තියන්නේ අල්ල සහ දූෂණය පිටු දකින්න ඒ කටයුතු ඕන වෙලාවක අපි මැදිහත් වෙන අය. මම දැන් අවුරුදු 20ක් විතර දේශපාලනය කරලා තියෙනවා. ප්‍රාදේශ සභාවේ ඉඳලා පළාත් සභාවේ ඇමති ධුරයකුත් දරන් මේ පාර්ලිමේන්තුවේ දෙපාරක් ඉඳලා තියෙනවා. ඒක නිසා අපි වංචාව දූෂණයට හැමදාම විරුද්ධව කතා කරපු අය නිසා අදත් ඒ වංචාවයි දූෂණයයි පිටු දකින්න මොනහරි කරනවා නම් අපි ඒකට කැමැති. ඒක නිසා අපි කියනවා ගොඩක් වෙලාවට මේ කටයුතු වල කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. හැබැයි ඔක්කොගේම පිට එක තියෙනවා. අර දේශපාලත්වයේ කිව්වොත් මිනිස්සු අපරහයෙන් බලනවා. ඒකට හොඳ දේශපාලත්වයක් දියත් අපරහයෙන් බලන්නේ වංචාකාරෝ ඉන්න නිසා. නිසා අපේ දෑත් පිරිසුදු වෙන්න ඕනේ. අපේ දෑත් පිරිසුදු නම් විතරයි අපිට බය නැතුවකින් කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මම මුලසුනේ කරු මන්තුමනි කියන්නේ අපේ දෑත් පිරිසුදු ඉඳලා අපි මේ වැඩේට අපි කතා කරලා මේ කටයුතු කරන්න ඕනේ. ඒක නිසා මේ ඕනම කටයුත්තකදී හරි දේ හරි පැත්තෙන් ඉඳලා කරන්න ඕනේ. කාටවත් මඩ ගහන්න නැතුව. මම කියන්නේ ආණ්ඩුව පැත්තටෝ විපක්ෂ පැත්තටෝ මඩ ගහන්න. කොමිෂන් සභාවක් දාලා කාට හරි එකේලි කරලා මඩ ගහනවා නම් ඒක වැරදි. එහෙම නැතුව ඒ දේවල් හරියට ඔප්පු කරගන්න පුළුවන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ මහ බැංකුවේ කටයුත්ත අපි සියලු දෙනාම දැක්කා මේක ඔප්පු කරන්න පුළුවන් දෙයක්. ඒකට මේ අධිකාරිය නඩුවක් පවරලා ඒකට අවශ්‍ය කරන්නේ මේ රටට ගෙන්නලා ඒ ගේන්න කටයුතු කරලා දඬුවම් දෙන්න ඕනේ. අද එක චූදිතෙක් මේ රටේ නැහැ. හැබැයි අපේ අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේද කිව්වා එතුමාට විශ්වාසයි කියලා. හැබැයි විශ්වාසයි කියපු කෙනා අද අපේ රටට ගෙන්න ගන්න බැරුව ඉන්නවා. ජනවාරි 1 වෙනිදා මේ අවුරුද්ද ලබනකොටම හිටපු දෙන්නට අප හම්බුණා. ඒ අප හම්බුනේ අපි දන්නවා ඒකේ චූදිතයක් නැති නිසා. ඒක නිසා අපි හිතනවා රටම බලාගෙන ඉන්න නඩුවක් තමයි මේ මහ බැංකුවේ මංකොල්ලේ. ඒකට විරුද්ධව ආණ්ඩුව ඉතාම ඉක්මනින් මැදිහත් වෙලා නඩු පවරලා ඒ අයට දඬුවම් දෙයි කියන බලාපොරොත්තු ඇතුළ මේ රටේ වංචාව දූෂණේ තුරන් කළා. අනාගත පරපුරට අපි කාටවත් ඇඟිල්ල දික්කන්න බැරි සමාජයක් ගොඩනගන්න කටයුතු කරමු කියමින් මරිණා ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ඉරුණිකා ප්‍රේමචන්ද ගරු මන්ත්‍රීතුමා. අවුරුදු විනාඩි 16ක කාලයක්.
බොහොම ස්තුතියි මුලාස්නාර මන්ත්‍රීතුමනි. අද මෙම පනත මගින් විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අපි දන්නවා මෙතෙක් කාලයක් ඉතිහාසය අරන් බැලුවොත් නොයෙකුත් විදිහේ අපි මේ වාර්තාවන් පිළිබඳව නොයෙකුත් විදිහේ අදාළ පාර්ශ්වයන් විසින් නොයෙකුත් විදිහේ වාද විවාද සිද්ධ වෙනවා. වාද විවාද සිද්ධ වෙලා අවසාන ප්‍රතිඵලය අපිට දකින්න ලැබෙන්නේ ගොඩක් වෙලාවට මේ කොලේ මේ අපිට ලැබෙන මේ කොලේ ගිහිලා කුණු කූඩට වැටෙන තත්ත්වයක්. හැබැයි අද අපි සතුටු වෙන්න ඕනේ ගරු අධිකරණ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් එතුමියගේ උවමනාව මත ගරු අග්‍රාමාත්‍යතුමාගේ උවමනාව මත විශේෂයෙන්ම රටේ ජනාධිපතිතුමාගේ උවමනාව මත මේ අපි අද මේ වාද විවාද කරන විශේෂ පරිශන කොමිෂන් සභා පනත් කෙටුම්පත අවසාන ප්‍රතිඵලය විදිහට අපිට හැකියාව ලැබෙනවා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට මෙතනින් නියෝගයක් ලැබුණා. මෙතනින් පුළුවන් අධිකරණ ක්‍රියාමාර්ග දක්වා මෙය ගෙනියන්න. ඒ කියන්නේ එතනින් නියෝගයක් අපිට ගන්න පුළුවන් යම්කිසි දූෂණ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් අපරාධ නඩුවක් ගොනු කරන්න අපරාධ නඩුවකට යන්න. හැබැයි දැන් මේ පිළිබඳව මම සතුටු වෙන ගමන් ඉතාමත් හොඳ කාරණයක් මේ පිළිබඳව මම සතුටු වෙන ගමන් දැන් මේක මේ මෙතන ලොකු උමනාවක් තියෙනවා රටේ ජනාධිපතිවරයාට මේ රටේ සිද්ධ වෙච්ච දූෂණ වංචා පිළිබඳව හොයන්න ඒ වගේම මේ අවුරුදු තුනමාර ඇතුළතදී අපි ආණ්ඩු කරපු කාලය ඇතුළතදී හොයන්න එතුමාට උමනාව තියෙනවා. ඊට කලින් තිබ්බේවා ගැන තිබ්බ උමනාව දැන් තියෙනවද දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් කොහොම හරි දැන් මේ වගේ වැඩකට අපි අත ගහලා තිනු කිතාමත් හොඳයි. එතකොට ජනාධිපතිතුමා මේ වගේ විශේෂ කටයුත්තක් කරනවා වගේම රටේ ජනතාව මම හිතුව දැනුවත් කළ යුතුයි කියලා මේ දවස්වල පැතිරී යන කතාවක් පිළිබඳව. ඒ තමයි රටේ ජනාධිපතිවරයා විසින් මං යම් කැම් වෙබ් මාධ්‍ය හරහත් එක දැක්කා. මං ගාව ඕනෑ තරම් සාක්කිත් තියෙන ජනාධිපතිවරයා විසින් එතුමාගේ නියෝගයක් අනුව මේ දවස්වල මගේ ගම කොළොන්නාව ආසනේ ලක්ෂ ගණනින් අත්සන් කරගෙන යනවා ගමේ ජනතාව. මගේ පියා ඇතුළු 3 දෙනෙක් ඝාතනය කරපු හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා දැන් මේ වෙනකොට රෝහලේ ඔහුට අධික තරබාරුව නිසා ඔහු රෝහල්ගත කරලා තියෙනවා. ඔහුට වෙන ලෙඩක් නැහැ. එතකොට ඔහු ඝාතනයකට ගරු මහාධිකරණයේ සහ අනතුරුව ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් පවා දඬුවම් ලබාගෙන සිටින ජීවිතාන්ත දක්වා දඬුවම් ලබා සිටින පුද්ගලයෙක්. මේ පුද්ගලයාට ජනාධිපති සමාව දිය යුතුයි කියලා මේ දවස්වල කොළොන්නාව ආසනයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ ජනාධිපතිතුමාගේ නියෝග මත කියලා අත්සන් කරගෙන යනවා. ඒ අත්සන් කරගෙන යනවා කියලා මට සාක්ෂි තියෙනවා කියලා මම කිව්වේ කොළොන්නාවේ ඉන්නේ මගේ පියත් එක්ක එකට සෙල්ලම් කරපු එකට මේ දේශපාලනය කරපු නෑදෑයෝ හිත මිත්‍රාදීන් මේ උන්ගේ ගෙවල් වලටත් ගිහිල්ලා මේක අත්සන් කරන්න කිව්වම උන් නම් බැනලා එලවගෙන තියෙනවා. දැන් මට තියෙන ගැටලුව තමයි මොවුන් ප්‍රකාශ කර සිටින්නේ මේ අත්සන් කරන්න මේ කොළේ අරගෙන එන පුද්ගලයන් ප්‍රකාශ කර සිටින්නේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව දෙන්න ජනාධිපතිතුමාගේ අවසරයක් තියෙනවා කියලා. මේක කොයිතරම් දුරට ඇත්තද බොරුද කියන එක පිළිබඳව අපිට කියන්න බෑ. ඒක දන්නේ ජනාධිපතිවරයාත් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ අයියත් එක්ක මොකක් හරි වෙච්ච කතා බහක් අනුව පමණයි. හැබැයි මට තියෙන ගැටලුව තමයි රටේ ජනාධිපතිවරයා ජනාධිපති සමාව එහෙම දෙන්න අදහසක් තියෙනවා නම් ඊළඟට අපි බලමු අනික් අපරාධකරුවන් දුමින්ද සිල්වා වගේම ඝාතන වලට සම්බන්ධ හිරගේ ඇතුලේ ඉන්න ඒතර මද්‍රව්‍ය චෝදනා වලට සම්බන්ධ හිරගේ ඇතුලේ ඉන්න අනිකුත් සිරකරුවන් කිව්වොත් එහෙම නෑ මේක මෙතුමට විතරක් නෙවෙයි අපිටත් අවශ්‍යයි කියලා. එතකොට මොකද කරන්නේ? ඒතර ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ අනිකුත් සියලුම සිරකරුවන්ටත් මේ විදිහෙම නිදහසක් ජනාධිපති සමාවක් ලබා දෙන්න. දැන් ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම මේ පිළිබඳව නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ කතා කරනවා, එළියේ කතා කරනවා. මේක මේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් හින්දා කියලා. මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක්ව තිබුණා මීට අවුරුදු 2.5කට කලින්. ඒ පෞද්ගලික ප්‍රශ්නයක්ව තිබුණේ අවුරුදු 2.5කට කලින්. මේ පුද්ගලයාට දඬුවම් ලැබෙයිද නැද්ද, මොහුව අධිකරණය විසින් දඬුවම් නියම කරයිද කියන ප්‍රශ්නය පිළිබඳව අවසානයේ ගරු අධිකරණයේ විසින් මහාධිකරණයේ විසින් සහ නැවතත් පස්මඩුල්ලකින් යුත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් මේ පුද්ගලයාව දෙවන වරටත් වරදකරු කරයින් පස්සේ මට තියෙන මේ පෞද්ගලිකයයි හැම කෙනාම හිතන ප්‍රශ්නය නෑ. ඒක මුලින් තේරුම් ගත යුතුයි. මේක මේ මම දැන් මම මේක කතා කරේ නැත්නම් එහෙම කවුරුන් හරි කතා කළ යුතුනේ මේ පිළිබඳව. මේක මේ තවදුරටත් මගේ පියාගේ ඝාතනය සම්බන්ධ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. එතුමා දවස් දෙකකටද ගිහිල්ලා හිරේ ගියේ, එහෙම නැත්නම් අවුරුදු දෙකක්ද දැන් හිරේ ඉන්නේ, එහෙම නැත්නම් හිරේ ඉන්නවා කියලා ඉඳලා හිටලා ගෙදර හැම ගිහිල්ලා එනවද, එහෙම නැත්නම් සාමාන්‍ය මේ ඝාතනයකට සම්බන්ධ මරණ දඬුවම ලැබිච්ච පුද්ගලයෙක් හා සමාන දඬුවමක් ඔහු විඳිනවද? ඔහු ඉන්නේ තුන් වේලම ගෙදරින් කෑම ගේන කෑම රස විඳින්න පුළුවන් විදිහ වාතාවරණයකද? එහෙම නැත්නම් එතුමා තුන් වේලම ගෙදරින් කෑම කාලා අධික තරබාරුව නිසා මේ ප්‍රිසන් හොස්පිටල් එකේ ඉන්නවද? මට මේවා අදාළ නැහැ. මොකද මම ඔප්පු කරලා පෙන්නුවා මේ රටේ ජනතාවට මේ රටේ අධිකරණයේ ස්වාධීන අධිකරණයේ විසින් ඉතාමත් විශිෂ්ට ගණයේ නියෝගයක් ලබා දුන්නා කියලා. මෙතනින් එහාට මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේක පොදු ප්‍රශ්නයක්. ඇයි මේක පොදු ප්‍රශ්නයක් කියලා කියන්නේ? මේ දුමින්ද සිල්වා විසින් මේ ඇතුළට වෙලා ඉන්න රුපියල් 2000ක් 3000ක් දඩ ගෙවා ගන්න බැරි ඔය මද්ද්‍රව්‍ය වලට ගංජා වලට අහු වෙච්ච මේ සිරකරුවන්ට අප ගන්න හැකියාවක් නැති සිරකරුවන්ට මේ දඩේ ගෙවනවා ඇතුළේ ඉඳගෙන. දඩේ ගෙවලා මේ සිරකරුවන් නිදහස් වෙලා එළියට ගියයින් පස්සේ ඔවුන්ගේ වැඩේ වෙන මොකුත් නෙමෙයි. ඔහු තමයි මේ දුමින්ද සිල්වාගේ මද්ද්‍රව්‍ය වෙළඳාමේ ඒජන්තකරුවා. එළියේ ඉඳන් ඒ මද්ද්‍රව්‍ය වෙළඳාම සිද්ධ කරන්නේ මේ මොවුන් ලව්වා. එතකොට අද රටේ ජනාධිපතිතුමා කියනවා, මම දැක්කා ඊයේත් කියනවා, දැන් අර පිලිපීනෙද කොහෙද ගියේ ඉන්දුනීසියාව පිලිපීනෙ ගිහිල්ලා ඉවර වෙලා ලොකු එහි ගිහිල්ලා ජනාධිපතිතුමත් එක්ක ඉතාමත් සුහදව හොඳට කතා කරලා ඉවර වෙලා තීරණයක් අරගෙන ආවා. ඒ විදිහටම ලංකාවෙත් මද්ද්‍රව්‍ය නිවාරණය කරනවා, මද්ද්‍රව්‍ය උවදුර නැති කරනවා කියලා. හැබැයි එහෙම කියන ජනාධිපතිවරයා ළඟ ඉන්නේ ඒ වලට චෝදනා ලැබුව සමහරක් හිටපු අමාත්‍යවරු. එතකොට එතුමා ජනාධිපති සමාව දෙන්න හදන්නේ මේ මුළු ලංකාවෙම මද්ද්‍රව්‍ය වලට අංක එකේ නම දරාගෙන සිට දුමින්ද සිල්වාට. දැන් මොකද්ද මේ? එතකොට මෙතුමාගේ මේ කිසිම ප්‍රතිපත්තියක් නැති ගතියට අපි මොකද්ද කළ යුත්තේ? දැන් මම ඇත්තරම මගේ ජීවිතේ මම පසුත මම කරන හැමදේම අපි සාමාන්‍යයෙන් අපි දේශපාලකයෝ විදිහට කරන හැමදේම සිතා බලා හොඳ ඔළුවකින් කරන්නේ. එතකොට අපි කල්පනා කරලා කරන හැම දෙයක්ම සමහරකට වැරදෙන්න පුළුවන්. ඒ වැරදෙන අවස්ථාවල අපි පසුතැවිලි වෙනවා ගොඩක් අඩුයි. මොකද අපි හිතනවා හරි අපි හිතට එකක වෙයි අවස්ථාවේ කරා කියලා. මම මගේ දේශපාලන ජීවිතේ මේ අවුරුදු 4 ඇතුළතදී එක දෙයකට මගේ මුළු ජීවිතේම මම දේශපාලන ජීවිතේ විතරනේ මගේ පෞද්ගලික ජීවිතේත් මම එක දෙයකට පස්සට ඇවිලිනවා. ඒ තමයි 2015 ජනවාරි 8 වෙනිදා මේ වගේ ප්‍රතිපත්තිය නැති පුද්ගලයෙක් වෙනුවෙන් මම මගේ වචනයක් හරි එළියට දාලා ඔහු ජනාධිපති කරන්න මහන්සි වෙච්ච එක ගැන. ඒ මොකද මෙතුමා මේ ජනවාරි 26 ට කලින් මේ ආරංචිය මට ආව නම් මම සතභාගට මේක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ජනවාරි 26 වෙනිදා මේ මෙතුමා කරපු මේ විවස්ථා විරෝධී වැඩෙන් පස්සේ මෙතුමා මෙහෙම දෙයක් නොකරයි කියලා මට හිතන්න බෑ. මෙතුමා මෙහෙම දෙයක් නොකරයි කියලා හිතන්න බෑ. මොකද මේ දැන් මෙතුමා ආවේ මුළු රටේ ලක්ෂ 62ක් ජනතාවට පොරොන්දු වෙලා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. දැන් එතුමා මේ පුටුවේ ඉඳගෙන ඊළඟ ටර්ම් එක ඊළඟ අවස්ථාව කොයි විදිහටද මම ජයග්‍රහණය කරන්න කියලා එතුමා මාන බලමින් ඉන්නේ. මේක තමයි මේ ගිය සැරේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ පුටුවෙන් පන්නා හැරීමටත් මූලික හේතුව එතුමාට නැවත වතාවක් එක සැරයක් ලක්ෂ 62ක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ සිවිල් සංවිධාන සහ මධ්‍යස්ථ මතදාරීන්ගේ ඡන්දයෙන් එතුමා ජනාධිපතිවරයා විදිහට පත් වුණාට පස්සේ එතුමා ඊළඟට දැන් බැලුවේ මේ සැරේ මේ මිනිස්සුන්ට ඡන්ද දෙන්නේ නැහැ. එහෙනම් එක්කහු වෙන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පිළට. එතුමාට කිසිම ප්‍රතිපත්තියක් තියෙනවටවත් රටට ආදරේටවත් එහෙම නැත්නම් මේ රටේ මේ යම් කිසි මේ ඇත්තටම අග්‍රාමාත්‍යතුමාගේ වැරද්දක් හින්දා මේක කරගත්ත හේතුවක් නෙමෙයි. ඒක අපි මුලින් තේරුම් ගත යුතුයි. ඔය පුටුවට ගිහිල් ඉවරලා මෙතුමාට ගිජුකමක් ඇති වෙලා තියෙනවා නැවත වතාවත් ජනාධිපති ධුරයට ඉල්ලන්න. වෙන කිසිම හේතුවක් නැහැ. අන්න ඒක තමයි සමහරක් විට මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔය මේ දුමින්ද සිල්වා කියන පුද්ගලයාට ජනාධිපති සමාව දෙන්නත් එතුමා කල්පනා කරනවා නම් කල්පනා කරන්නේ මෙතන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උදවිය දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය මැර බලයෙන් යම් කිසි දෙයක් කරගන්න පුළුවන් නම් ඒකට දුමින්ද සිල්වා වගේ පුද්ගලෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි යම් ඒක හේතුව. ඒතර මෙතන මේ තියෙන්නේ මේ ඡන්දයක් පිළිබඳවත් එහෙම නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි කියලා මම කියන්නේ. මේ පුද්ගලයා නැවතත් හිරගෙයින් නිදහස් වෙලා ආවොත් එම මේ රටේ අනාගත තරුණ පරම්පරාව පිළිබඳ කුමන කතාවද? මේ වෙනකොටත් මත්ද්‍රව්‍ය පිළිබඳ අපි කතා කරනවා. මේ වෙනකොටත් මත්ද්‍රව්‍ය නිවාරණය සිද්ධ වෙගෙන යනවා. එතකොට මෙතුමා ආවොත් එහම අර පයින් ඉන රිලවට ඉනිමන් බැඳ වගේ අවස්ථාවක් මේ මත්ද්‍රව්‍ය ජාවනකාරයන්ට. ඉතින් අපි මේකයි තේරුම් ගත යුත්තේ. ඊළඟ කාරණාව තමයි ඔබ දන්නවා මේ රටේ ජනාධිපතිවරු සාමාන්‍යයෙන් දෙවතාවකට ජනාධිපති වෙනවා. මේ ජනාධිපතිවරයා විතරයි මේ දැන් පළවෙනි වතාවේ සාමාන්‍යයෙන් ජනාධිපති වුණාම ගොඩාක් වෙලාවට දෙවනි වතාවේ තමයි ජනාධිපතිවරයා එපා වෙන්නේ රටේ මිනිස්සුන්ට. මේ ජනාධිපතිවරයා තමුගේ පළවෙනි වතාවත් ඉවර වෙන්න කලින් මුළු රටේ ජනතාවට එපා වෙච්ච ජනාධිපති කෙනෙක් ඉන්නෝ නම් ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒක තමයි ඇත්ත. ඉස්සර වාසුදේව නානක්කාර මම අතිශය ගෞරව කරන පිටම අමාත්‍යතුමා කිව්වා මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්වලු එතුමට අපේ මේ මේ තලත අතුගෝල මැතිණිය ඉස්සරහා කිව්වා මේ විවසදායක මණ්ඩලයෙන් ඉදිරිපත් කරපු දැනේ අර ඊවවන සුන්දර මැතිණියගේ කතාව පිළිබඳව මම මගේ දේශපාලන ජීවිතයත් මගේ ජීවත් වෙලා හිටපු කාලටත් වඩා වැඩි දේශපාලන ජීවිතයක් ඔබතුමාට තියෙනවා. මට වඩා හොඳට ඔබතුමා ඉසේසිරි දෙපතුත් දක්වා මෛත්‍රීපාල සිසේන කියන්නේ කවුද කියලා දන්නවා. ඔබතුමා අදටත් විශ්වාස කරනවා නම් එතුමා ඔය කියන දේවල් ඇත්ත කියලා කුමන කතාවද? ඔබතුමා ඉතාමත් හොඳට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාත් හිසේතර දෙපතුළු දක්වා දාන්න. එතුමා ජීවිතේට තව තමුන් කරපු වැරද්ද තව කෙනෙක් බෝලේ පාස් කරන්නේ නැහැ. හැබැයි මෛත්‍රීපාල සිසේන මොකද්ද? ඔව්.
වාසුදේව නානක්කාර මන්තුමා
දැනගන්න ලැබුණා ජනාධිපතිතුමාගෙන් එහෙම එතුමා නම් කළ යවුවත් ඒ පත්කිරීම නොකරපු බව ව්‍යවස්ථා සභාවේ. දැන් මේක කරුණු පිළිබඳ ප්‍රශ්නයක්. කවුරුවත් විශ්වාස කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඕ නම් කළ යවුවද කවුරු කවුරු හරි ඒ නම් කරපු අය පත් කළාද නැද්ද? ඉතින් කරුණු වලින් මේක හොයාගත හැකි. විශ්වාසයේ පැත්තකට තමයි. ඒතරම් මං කියන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා පත්‍රයක් දුන්නා අගමැතිතුමාට. ඒකට තුමා උත්තර දුන්නේ
නැහැ. හරි. මට සතුටුයි ඔබතුමා එහෙම විශ්වාස නොකරනවා නම් මොකද
අපි කරන්නේ?
නැවත නැවත වතාවක්
ස්ථාවර නියෝගයට අනුකූලවම කතා කරගෙන යන වැදගත්
වෙනවා. හරි. නැවත නැවත වතාවක් නැහැ මට මං අතිශය ගරු කරන අමාත්‍යතුමෙක් නැවත නැවත වතාවක් ඔබතුමාලටත් ඔය වැඩේ නොකරයි කියලා හිතන්න බෑ. මං ඒක කිව්වේ. ඒකට ගරු අධිකරණ අමාත්‍යතුමිය විසින් පිළිතුරු දෙයි. ඒ කෙසේ වෙතත් මම කියන්නේ දැන් ගොඩ කෝටි ගණන් වියදම් කරන්න පුළුවන් මිනිස්සු මේ මිනිස්සු. හැබැයි මම සතුටු වෙනවා ගරු අධිකරණ අමාත්‍යතුමිය ගොඩාක් ඉහළ පෙළේ පුටුවල ඉන්න පිරිමින්ට වඩා හොඳ කොන්දක් තියෙන. අපි කියනවානේ පිරිමින්ට කොන්ද තියෙන කියලා නෑ. දැන් කාලේ ගොඩක් ගෑනුන්ටයි කොන්ද තියෙන්නේ. ඇත්තටම කාන්තාවක් විදිහට එතුමිය මේ කෙලින් ඉඳගෙන මේ 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 මුදලට යට වෙන්නේ නැතුව ගොඩක් වෙලාවට උත්සාහ ගන්නේ ඔබතුමියටත් කෝටි ගණන් මුදල් දීලා ඉවර වෙලා යම් යම් දේවල් කරගන්න මම දන්නවා කවුරු ওই මුදල් වලට දෙකර නැවුණත් ඔබතුමිය ජීවිතේට දෙකර නැවෙන්නේ නැහැ මොකද මම මෙතන කියෙව්වා සාමාන්‍යයෙන් ජනාධිපති සමාව දෙන්න නම් ජනාධිපතිතුමාට අතනොමතික වැඩේ කරන්න පුළුවන් හැබැයි නීතිපතිතුමාගේ නිර්දේශය අවශ්‍යයි ගරු අධිකරණ අමෙතුමියගේ නිර්දේශය අවශ්‍යයි ඒ වගේම මහ අධිකරණයේ මේ තීන්දුව ලබා දීපු විනිසුරුතුමාලගේ නිර්දේශය අවශ්‍යයි ඉතින් මම දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ ලසන්ත වික්‍රමතුංග මැතිතුමා තාද්දීන් මැතිතුමා එක්නැලිගොඩ මැතිතුමා මේ මැතිතුමන්ලගේ මිනි කරේ තියාගෙන තමයි එදා ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටවටේ ගියේ ඒක මිනිය යන්තම් මේ ළඟ අවුරුදු දෙකහමාරකට කලින් මගේ තාත්තගේ මිනිය මම වැළලුවා ඒ මිනිහත් කරේ තියාගෙන තමයි චන්දිල්ලෙල්ල ගියේ මගේ තාත්තගේ මිනිය මම වැළලුවා යන්තම් මම අහන්න කැමති කරු ජනාධිපතිතුමනි දැන් ඔබතුමාට තවදුරටත් මේ කතාව කියන බලාගු නැ නීලඟ සරේ චන්දිල්ලනකොට මොකද ඔබතුමාගේ කටින් චෝදනා කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔබතුමා කටින් තමයි චෝදනා කරේ ලසන්ත වික්‍රමතුංග තාජුදීන් එතකොට මේ එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ඝාතන වලට ඒගොල්ලන් සම්බන්ධයි කියලා. හැබැයි ඔබතුමාම ඒ සම්බන්ධයි කියපු පුද්ගලයාව මහරෑ අග්‍රාමාත්‍යවරට පත් කරා. ඉතින් තවදුරටත් ඔබතුමා කියන එක වචනයක්වත් මේ රටේ මිනිස්සු විශ්වාස කරයි කියලා මම හිතන්නේ. හැබැයි මට තියෙන ගැටලුව තමයි කවදද අපි මේ මිනි කව වලලන්නේ? මේ ලසන්ත වික්‍රමතුංගගේ එක්නැලිගොඩගේ තාත්තින්ගේ මිනි ටික අපි වල්ලන්න ඕනේ නැද්ද? තවත් ඊළඟට ජනාධිපති අපේක්ෂකයෙකුත් මොවුන්ගේ මිනි ටික විකුණ විකුණ යා යුතුද? ඉතින් ඒ නිසා ආණ්ඩුවක් විදිහට අපි මේ අවශ්‍ය තීරණ තීන්දුව ගනිද්දී අපිට කවුරු හරි එරෙහි වෙන්න එරෙහි වෙනවනම් අපි ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ? ඉතින් ඒ නිසා මම නම් සත පහකට විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව කාලෙදිවත් අපිට උවමනාව තිබ්බත් අපිට මේ වගේ ඝාතන කුමන්ත්‍රණ වලට මුල හොයාගන්න හැකියාව ලැබෙයි කියලා අදාළ පුද්ගලයන්ට දඬුවම් දීමට හැකියාව ලැබෙයි කියලා මොකද නොයෙකුත් හස්තියන් මේ වලට අත දාන නිසා ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ සමහර විට දැන් මගේ පියා එක්ක දේශපාලනය කරපු දුවේ ওই පැත්තේ ඉඳගෙන ඉන්නවා ඒ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කාලේ මගේ පියා හොඳ වෙන්නත් මම එක්සත් ජාතික පක්ෂයට ආවට පස්සේ මගේ පියා චන්ඩියෙක් මද්රව්‍යකාරයෙක් වෙන්නත් විදිහක් නැහෙනි. ඉතිහාසය අපිට කවදාවත් වෙනස් කරන්න බෑ. මං ගාව තවමත් පින්තූරයක් තියෙනවා. ගරු වාසුදේව නානක්කාර මැතිතුමත් එක්ක මගේ පියා පොඩි කොල්ල කාලේ බෝට්ටුවකින් යනවා යාපනයේ මොන හරි මේ ඒ දවස්වල ඔය LTT ප්‍රශ්න කාලේ විසඳන්න. ඉතින් ඒ වගේ ලොකු කැපකිරීමක් කළා පක්ෂ වෙනුවෙනුත් දේශපාලන වෙනුවෙනුත් කැපකිරීමක් කරපු පුද්ගලෙ. මට හරි කනගාටුයි. මේ සමහරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හුත් එකකට දේශපාලනය කරපු දවිය. මේ දුමින්ද සිල්ලව රැක ගන්න අවශ්‍ය නිසා මගේ පියාට දාන මද්රවේ චෝදනා. කොළොන්නර ගිහිලා සේජය කුරු නැගල ඔය ටික කියන්නේ. මොනවද මිනිස්සු කරන්නේ බලන්න. ඉතින් ඒ නිසා ඒව මට අදාළ නැහැ. ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් ඔබ ශ්‍රී මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒ දවස්වල ජනවාරි 8 වෙනිදා මේ තව කරේ තියාගෙන ගියපෙ කෙනෙක් තමයි සරත් වංශික මැතිතුමා. අවසානයේ එතුමාගේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධයි කියලා සරත් වංශික මැතිතුමාට ඔබ පැත්තකට දැම්මා. ශ්‍රී ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ඊවා වරසුන්දර මැතිණිය ගැන කතා කරනවා වගේම ඔබතුමාලා අපි ශ්‍රීණි විජේ ශිරාණි බණ්ඩාරනායක මැතිතුමියට කරපු දේ ගැන කතා කරමු. ඉතින් මේ හැම දේ ගැනම කතා කරන්න දැන් අපිට පුළුවන් වුණාට ජනාධිපතිවරයාට තවදුරටත් බැහැ. මොකද මේ හැමදේම කරයි කියලා එතුමා චෝදනා කරපු පුද්ගලයාත් එක්ක තමයි යහන් ගත වෙන්නේ. අපිට කරන්න දෙයක් නැහැ. ඒ කෙසේ වෙතත් මම බලාපොරොත්තු වෙනවා. ඊළඟ ජනාධිපතිවරණය ඔබතුමා ඉල්ලන්න ඕනේ. අපි සුබ පතනවා. අපි එදාට වේදිකාවේදී හම්බ වෙමු. එතකොට අපි මතක් කරලා දෙන්නම් ඔබතුමා එදාට ජනාධිපතිවරණයේ හිටගත්තයින් පස්සේ අපි ළඟ තියෙනවා අත් දෙක පිරෙන්න දේවල් අපි ළඟ තියෙනවා. ඉතින් හින්දා අපි ආරාධනා කරනවා අවසාන වශයෙන් පොඩි දෙයක් මම දන්නේ මගේ කාලේ ඉවර වෙන ළඟයිද කියලා. අවසාන වශයෙන් කියන්න ඕනේ ජනාධිපතිවරයාට යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම කියන දේ ඇරෙන්න. අනික කිසිම ඕනම තීන්දුවක් ගත්තත් ඒක ශ්‍රේෂ්ඨ අධිකරණ ඉස්සරහා අභියෝග කරන්න පුරවැසියට පුළුවන්. එතකොට අපි අන්න ඒ වගේ තත්ත්වයක් හදලා තියෙන්නේ. ඒ නිසා අතට බලය ලැබුණයි කියලා අත්නෝමතික විදිහට ජනාධිපති කෙනෙක් කියලා තමුන්ට ඕන ඕන දේවල් කරන්න බෑ. ඒ නිසා මම ඉතාමත් උමනාවෙන් ඉල්ලා සිටිනවා යම්කිසි හැම තීරණයක් තීන්දුවක් තියෙනවා නම් ඒක ඉදින් කර ඔබතුමාගේ තීන්දුව ඔබතුමා කැමති දෙයක් කරන්න. ඒ කරන ගමන් තවත් දූෂණ චෝදනා වලට තවත් ඝාතන චෝදනා වලට ඒ මිනිමරුවන් කුඩු වෙළඳාම්කාරයෝ ඔය හිරගෙවල් හැම එකම ඉන්නවා. ඒ මිනිස්සු ඔක්කොම නිදහස් වෙන්න ඕන කියයි. ඒ නිදහස ලබා දෙන්න ජනාධිපති සමාව ලබා දෙන්න. ඊළඟට අර කිනේ ලක්ෂ 62 ජනතාව ඔබතුමා ජනාධිපති කරපු අන්න ඔවුන් ඒ මිනිස්සු ටිකව දාන්න හිරගෙවල් වල. ඒක තමයි ඔබතුමාට කරන්න පුළුවන් මේ රටට කරන්න පුළුවන් ලොකුම හොඳම දේ. අර ලක්ෂ 62ක් අර 2015 ජනවාරි 8 වෙනිදා ඔබතුමා වෙනුවෙන් UMP කාර්යය ටිකක් අර මැරුණේ. අර UMP කාර්යෝ විතරක් නෙමෙයි අර මැදස් මතදාරින් පිරිසක් අර ඔබතුමා වෙනුවෙන් ගුටි කෑවේ ගිහිලි ඉවර වෙලා ওই සමහරක් මාධ්‍ය හැම අනන්ත බැනුම් අහගෙන ඒ නොයෙකුත් ඒ තිබ්බ පාලනයත් එක්ක පීඩිතව ඒත් ඔබතුමාගේ නිවුස් පෙන්නුවේ. එතකොට අර ස්ටේජ් එකක්වත් ගහන්න ප්‍රතිපාදින් නැතිකොට සමහර පොඩි විනාඩියක් දෙන UMP කට්ටියගේ ගෙවල් ළඟ ස්ටේජ් ගහගෙන ස්ටේජ් හැම කඩාගත්තේ වෙඩි තියා වෙඩි වැදුනේ සමහර මිනිස්සුන්ට. එතකොට අපිට කණ්ඩවත් ප්ලේන්ටියක් නැති තැන්වල UMP මිනිස්සුගේ ගෙවල් වල තමයි ප්ලේන්ටියක් හරි අපිට දුන්නේ. ඔය මිනිස්සු ඔක්කොම ඔය ජාතියට කරපු මේ වැරද්දට ගිහින් ඔය හිරගෙවල් වලට ලක්ෂ 62ක දාන්න. එතකොට ලේසියෙන් කිසි බලපෑමක් නැතුව නැවත වාරයක් ඔබතුමාට ජනාධිපති වීමේ සිහිනය සපුරා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමිය. මිලාට චන්ද්‍රසිරි ගජදීර ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. ඊට පෙර ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා මූලාසනට.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2018 පරීක්ෂණ කොමිෂන් සභා පනතට සංශෝධනයක් ගේන මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් වචන කීපයක් කතා කරන්න කැමතියි. අපි මේ රටේ අල්ලස දූෂණය තුරන් කරන් ඒ ගෙන යන අරගලේ අපිට කොටස්කාරී නොවී බෑ. අපි දන්නවා මේ සමාජ සංවර්ධනයට බාධා කරන ප්‍රධාන හතුරා අල්ල සහ දූෂණය. දැන් මේක ලෝක ව්‍යාප්තයි. මුළු ලෝකෙම මේක පිළිකාවක්. සමහර රටවල මේ අල්ල සහ දූෂණයේ යෙදෙන බොහෝ ප්‍රබලයන්ට දෙන දඬුවම විදුලි පුටුවේ තියෙන එක. අපි ඒ තරම් තත්ත්වයට යන්න ඕන නැහැ. නමුත් මේව විමර්ශනය කරලා ඒ වගේ කිව්තු අයට දඬුවම් දීම සඳහා ඒ කටයුතු කඩිනම් කරන්න විධිමත් කරන්න අල්ලස් කොමිසමට අධිකරණ බලය ලබා දෙන්න ගෙනියන මේ සංශෝධනයේදී මම විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මම එකක් කියන්න ඕනේ, මේ අල්ලස්සෝ දූෂණ කොමිසමට අහු නොවන අල්ලස්සා දූෂණයන් තියෙනවා. අපි දන්නවා මේ දේශපාලන අල්ලස තියෙනවා, ලිංගික අල්ලස තියෙනවා, එතකොට මානසික අල්ලස තියෙනවා. දැන් මේව කොහොමද අල්ලන්නේ? මේක හරි ප්‍රබලයිනේ. දැන් ආණ්ඩු හදන්න අල්ලස පාවිච්චි කරනවා, ආණ්ඩු පෙරලන්න අල්ලස පාවිච්චි කරනවා. කවුද මේව ගැන බලන්නේ? දැන් මේව තමයි ප්‍රබලේව. මේව තුල තමයි සමාජ විකෘතිය හැදෙන්නේ. කොහොමද මේ අල්ලස් දූෂණ කොමිසමට අල්ලස්සෝ දූෂණ කොමිසම ඔය ඇත්ත වශයෙන්ම අපි කෙසේ විවේචනය කරන්නේ නැහැ. මොකද ඔවුන්ගේ නායකත්වය ඍජු නායකත්වයක් වුණ කාටවත් ජටත් නොවෙන. ඒ කොමිෂන් සභාවල එහෙම ඉන්න ඕන. දේශපාලන බලපෑම වල ජට නොවනයි ඉන්න ඕන. අපි එහෙමයට අපි ගෞරව කරනවා. නමුත් අපි පහුගිය යුගයේ දැක්කා මේ සමහර වෙලාවට මේ පුංචි පුංචි සාමාන්‍ය මේ හාල්මැස්ස වගේ අය තමයි අරන් ඉන්නේ උසාවියේ. ගේන ප්‍රබලයෝ හැංගෙනවා. දැන් අද ප්‍රබලව තියෙන එකක් තමයි හුඟක් රාජ්‍යංශේ හැඩවැඩ ඇති තරුණියන්ට විශේෂ අනුග්‍රහ දක්වන රාජ්‍යංශ සමහර නිලධාරීන් ඉන්නවා. ඒක ලිංගික අල්ලස. මම කියන්නේ ලිංගිකත්වයට යෙදෙනවා කියන එක නෙවෙයි. නමුත් ඒ මානසිකත්වයෙන් සමහර විශේෂ වරප්‍රසාද දෙන තත්ත්වයන් වාර්තා වෙනවා. මම රාජ්‍ය පරිපාලනාංශ දේශකර්තුතුමා අමාත්‍යංශේ අපේ ගරු කතානායකතුමා රාජ්‍ය පරිපාලන මැතිවරයා ඉන්නකොට මම සුදේශකර්තුතු භාරව අමාත්‍යවරයා හිටියා කැබිනට් නොවන. මම දන්නවා මේ වගේ තත්ත්වයන්. ඒ නිසා අපි මේ සමාජය ඇතුලේ මම කියන්න කැමතියි මේ තියෙන විකෘතිය වෙනස් කරන්න අත වශයෙන්ම මේ අපිට මීට වඩා විධිමත් ක්‍රියාමාර්ග වලට යන්න ඕනේ. දැන් පෞගේ කාලේ මේ පාර්ලිමේන්තුවේ කතා කරේ මොකද්ද? කතා කරා മന്ത്രി ධූරයක් මාරු කරන්න, മന്ത്രി ධූරය තමන්ගේ කොටට ගන්න. ලක්ෂ කෝටි කෝටි 800ක් එකට ලන්සු ගියයි කියලා. දැන් මේ කතා වෙනවා. දැන් මේ කල්ලසක් නෙවෙයිද? බලයේ පෙන්නලා ලන්ස ගන්න. බලයේ පෙන්නලා බලයේ ශක්තිමත් කරන්න පාවිච්චි කරනවා. මේවත් අත වශයෙන්ම අල්ලස්සා දූෂණය. දැන් මේවට බලතලයක් නැහෙනි. මේව කාටවත් අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම කියන්න ඕන මේ ක්‍රියාදාමෙදි අපිට වගකීමක් තියෙනවා. අපට වගකීමක් තියෙනවා මේ සියලු තත්ත්වයන් සමාජ මොකද ලෝකේ අද අපි දකිනවා මේ රට ඇතුලේ සමාජ විෂමතාවයකුත් ඇති වෙනවා මේ තුලින්. ඒ කියන්නේ සාධාරණත්වේ නැති වෙනවා. සල්ලි ටික තියෙන මිනිහට ඉස්සරහට යන්න පුළුවන්. අල්ලසක් දුන්න පරස්සාවක් ගන්න පුළුවන් නම් මේ අහිංසක දක්ෂතාව තියෙන මිනිහා පැත්තෙම. සමහරු දේශපාලන අල්ලස දැන් ඊයේ පෙරේදා තිබුණ රැස්වීමේ සමාවෙන්න මම මේ කියනවට එක්සත් ජාතික පක්ෂයේ මොකද්ද සමහර ඇමතිවරු කිව්වේ? අපි රස්සාව දෙන්නේ අපේ කාට? අපේ කාට? අය විවෘතව කතා කරා. ඒක මොකද්ද? ඒක දේශපාලන අල්ලසන්නේ. දැන් මෙහෙම කතා කරන්න පුළුවන්ද ශීලාචාර සමාජක දේශපාලඥයෙකුට? රට ඇතුලේ අපි සුදුසු තැනට ගේනවා නම් සමාජයක් හදන්න බුද්ධි මේ දැනුම ඕන නම් දක්ෂතා ඕන නම් කුසලතා ඕන නම් කුසලතා අගයන්නේ නැති මෙහෙම ප්‍රකාශ කරපුවාම කොහේ සමාජය යන්නේ? අපි දෙන්නේ අපේ මිනිහට අපේ UNP කාර්යයට අපි දෙන්නේ. එහෙම කියන සමාජයක මේ පණක් ගෙනල්ල වැඩක් තියනවද මම අහනවා. අඩුගානේ මේක හිතේ තිබුණත් මේක හිතේ තිබුණා රටට නොකිය ඉන්න ඕනේ. මම කියන්නේ ඒකයි. ඈ ඒව වෙන ගහපු අල්ලගත්තා නම් ඒවට විධිමත් විදියට ක්‍රියා කරන්න. මම කියන්නේ ඒවා ඕනම අපරාධයක් ඕනම සිද්ධියක් නීති විරෝධී නම් සදාචාර විරෝධී නම් ඒ වෙනුවෙන් ඒව ක්‍රියා කරන්න. නමුත් ඒක එහෙ කරයි කියලා මෙහෙ කරන එක වැරදි. මෙහෙ කරයි කියලා අනිත් පැත්ත කරන එක වැරදි. එහෙමන සමාජ ඉස්සරහට යන්නේ නැහැ. මම දන්නා මට තියෙන විනාඩි 9යි. මම මේ පොදුවේ මම කියන්නේ සමාජයට. මම කියන්නේ සමාජයට. මට කාටවත් පුජ්‍යලිකව කියන්න ඕනේ නැහැ. මම කාගේවත් පුජ්‍යලිකව නමක් කිව්වේ නැහැ මෙතන. මම කියන්න කැමති අවසාන වශයෙන් විනාඩි 9 කාලය ඇතුළත වෙලා තිබුණොත් දුන්නොත් තව ටිකක් කියත හැකියි. දැන් මාව පත් කරා මේ පාර්ලිමේන්තුවේ 2018 සමාවෙන්න මේ අපේ තිබුණා විමර්ශන කමිටුවක් පාර්ලිමේන්තුවේ සිදුවෙච්ච 2018 නොවැම්බර් 14 15 16 දින යන්නේ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමේ කමිටුවක්. ඒ කමිටුවේ නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණේ. මම ඒකේ කමිටු සමාජිකයෙක්. මම ඒ කමිටුවට ගියේ නැහැ. මම මේ පාර්ලිමේන්තුවේ මේක විවෘතව කියන්න ඕන. මම මේක ගියේ නැත්තේ ඒකට හේතුවක් තිබුණා මට. මම පිළිගත්ත හේතුව. පිළිගත්ත හේතුව තමයි ගරු සභාපතිතුමනි මේ සිද්ධිය ඇති වුණේ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් කියක. දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුවේ පිළිබිඹුවීම වෙන එකක් නෙවෙයි. මේක එක්කෙනෙක් දෙන්නෙකුට චෝදනා කළා මේක ලඝු කරන්න බෑ. ලඝු කරන්න බෑ. ස්ථාවර නියෝග පිළිපදින්නේ නැති සම්මත ආචාර ධර්ම ගරු කරන්නේ නැති පාර්ලිමේන්තුවක් ඇතුලේ මෙහෙම ඒවා වෙන එක පුදුමයක් නෙමෙයි. මේවා කොහොමද මේක අපි යම් නිශ්චිත පුද්ගලයෙකුට දෙන්නෙකුට චෝදනා කරන්නේ? ඒක හන්දා මේ අපි මේ පාර්ලිමේන්තුවේ ඉහළ සිට පහළට ස්ථාවර නියෝග පිළිනොගෙන කටයුතු කරපු සියලු දෙනා ඒකට වක් කියන්න ඕනේ. ඒ සමහරු මේ සිද්ධියේ රූපරාම වල නැති වෙන්න පුළුවන්. ප්‍රතිපත්ති මේ විදියට ඉන්න පුළුවන්. අපි කොහොමද නිශ්චිත මේ මේ තරත්තන් මේ වරද කරයි කියලා අපි තීරණය කරන්නේ? ඒ සමස්ත ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නේක. ඒක නිසා මේ වගේ තත්ත්වයන් සමාජයේ ඇති නොවෙන්න, සමාජයට ආදර්ශයක් දෙන්න අපි අවශ්‍ය වූ නීති රීති සම්පාදනය කරන්න ඕන. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ නීති සම්පාදනය කරන තැන තමයි මෙතන. නීති සම්පාදනය කරන තැන නීතියක් නැත්තම්, ඒක තුල සදාචාරයක් නැත්තම්, ඒක තුල සම්මත කරපු ආචාර ධර්ම පිළිගන්නේ නැත්තම්, ඒක සම්මත කරපු ස්ථාවර නියෝග අපි පිළිපදින්නේ නැත්තම්.
ගරුබන්තුමා තව විනාඩියක කාලයක් තියෙනවා ඔබතුමා.
කොමිස්සුදී අපි මේ හදන කඩදාසි අර අපේ කලින් කතා කර මන්ත්‍රීතුමේ කිව්වාගේ නිකන් කොළ කෑලි වලටපත් වෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ. හැබැයි මේ කවර කොමිසම හැදුවත් පටු අරමුණු වෙනුවෙන් හදන්න එපා. දේශපාලන දඩයම් කිරීමේ අරමුණු තියාගෙන හදන්න එපා. ඒක සදාචාර විරෝධී. සදාචාර විරෝධී. අපි කරන දේ හෘදේ සාක්ෂිට එකඟව කරන්න ඕන. සුද්ධ වූ චේතනාවෙන් අපි කරන්න ඕන. සමාජය වෙනුවෙන් අපි ඒක කරන්න ඕන. නමුත් කාට හරි දඬුවමක් දෙන්න, කවුරු හරි දඬු කඳේ ගහන්න අපි නීති සම්මත කරනව නම් මම හිතන්නේ ඒක සදාචාරයට පටහැනි. වරදකරුවන්ට දඬුවම් දෙන්න ඕන. ඒක කිසිම වැරද්දක් නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මූලාසනාරූඪ සභාපතිතුමනි, අපි මේ රට ගොඩනගන එකේ ඇත්ත වශයෙන්ම මේ අනපන නීති රීති වලට වඩා අපි අනාගත පරපුරට ආදර්ශයක් ඇති වෙන්න, ආදර්ශයක් ඇති වෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලවල ක්‍රියාකාරීත්වය ආදර්ශමත් විදියට හැඩගස්සමින් කටයුතු කරන්න අපි සූදානම් නම් අවසාන වශයෙන් එක කාරණයකට ඉඩ දෙන්න. මං ඒක එහෙම කිව්වේ අපි කෝප් කමිටුව අපි පෞගේ කාලේ මහා බැංකු සිදුවීම
පිළිබඳව
ඔබතුමාත් හිටපු කෝප් කමිටුවේ එක කාරණයක් මං කියන්නේ. අපි විමර්ශනය කළා. අපිට කෝප් කමිටුවට බලයක් නැහැ දඬුවම් කරන්න. ඒ නිසා අපි ගියා ජනාධිපති කොමිසමක් මගින් මේ කාරණා විමර්ශනය කරන්නයි කියලා. දැන් අදටත් මේ සමහර මේ අපරාධයට ලක්වෙච්ච පුද්ගලයෝ අදටත් මේ රටට ගේන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ අපි කරන ක්‍රියාමාර්ගය අර්ථවත්ද? ඒ අරමුණු මේ රටේ මහා දැවැන්ත මූල්‍ය මංකොල්ලයක් මූල්‍ය වංචාවක් කරලා මෙහෙම හැඟවී ඉන්න පුළුවන් නම් අපි දාන කමිටු වලින් මොකද්ද තියෙන ප්‍රතිඵලය? මොකක්ද ජනාධිපති කොමිෂන් වලින් මොකද්ද ඇති ප්‍රතිඵලය? අධිකරණයට වැලි ගහලා හැංගිලා ඉන්නවා නම් මොකද්ද ප්‍රතිඵලය? මේක මෙයට වග කියන්න ඕනේ ඒ විධායකයේ ප්‍රධානි. ඒ නිසා අපි ආදර්ශමත් වෙන තාක්කල් සමාජ හදන්න බැරි බව ප්‍රකාශ කරමින් මම නියදවනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. සභානායකතුමා,
අද මහින්දානන්ද අලුත්ගමගේ පැතුමා කතාවක් කරනකොට කිව්වා 2015ට කලින් ජනවාරි 8 වෙනිදාට කලින් මන්ත්‍රීවරුන්ට විරුද්ධව පැමිණිලි රාශියක් දාලා තිනවා අල්ලස් කොමිසමට, එකක්වත් විවාහ කෙරුවේ නැහැ කියලා. මං ඉදිරිපත් කරන කැමති විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති හැටියට ඕමේ පාර්ලිමේන්තුවේ පිටු දෙක ප්‍රකාශයක් කෙරුවා. ඒ කියන්නේ 2015ට කලින් පැමිණිලි ඉදිරිපත් කරපු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන එතුමා ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් මාස 6 වෙනිදා. ඕ සදාන් කරනවා පැමිණිලි ඉදිරිපත් කෙරුවට මේ පැමිණිලි සනාථ කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ කියලා. මේක ටීවී එකට කරපු පැමිණිලි. ඔබතුමාට කියන්නේ විජේදාස රාජපක්ෂ මහත්තයා අධිකරණ ඇමතියට ප්‍රකාශයක් කරනවා මේ ඉදිරිපත් කරපු පැමිණිලි 55 පිළිබඳ පරීක්ෂණ පවත්වා කිසි පදනමක් නැතිව ඉදිරිපත් කරන පැමිණිලි බව කොමිෂන් සභාව සෑහීමකට පත් වෙලා ගිය පසු නැද මම ඔබතුමාට කියන්නේ අපි ඔක්කොම මන්ත්‍රීවරු අපි ඔක්කොම මන්ත්‍රීවරු දැන් විජේදාස දැන් ඔබතුමා 2002 දෙත් ගියානේ top 10 කියලා 2002 දෙත් ගියා මගේ නමත් ඒකේ තිබ්බා අගේ පැතුමක් නමත් නෑ නෑ බඩ මම නිකන් කිය මම නිකන් කියන්නේ හැබැයි ඒ ඒව නෑ
හොඳයි
ඉතින් ඒව ඒක තමයි මෙතන කියන්නේ මේ පරීක්ෂා කළේ ඔක්කොම බොරු කියලා
හරි අපේ ඊළඟ කතික
මම කියන්නේ මේකයි අල්ලස් කොමිසම മന്ത്രിවරු පරස්පර දෙනෙකුට ඉදිරිපත් කරලාද පැමිණිලි පරීක්ෂා කළා ඒව කිසිම පදනමක් නැති පදනමක් නැති කියලා විජේදාස රාජපක්ෂ මහත්තයා අධිකරණ රැපතියට ඉදිරිපත් කළා tie IAV statement I'll give a copy
thank you
to take on I'll give a copy you
mind then andanaut gamanta
garu sabhapathumane එදා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරේ මෙතුමා වැවිලි කර්මාන්තිවරයා ඇමතිවරයා හැටියට එතුමාගේ බිරිඳ කෙනාට අක්කර 50ක් ලියලා දුන්නා. විශේෂ බාර ඇමතිවරයා ජනවසමෙන් එතුමා බිරිඳට අක්කර 50ක් දුන්නා කියන පැමිණිල්ල දැම්මේ.
හොඳයි. අපි
ගරු මන්ත්‍රීතුමනි මම අවුරුදු 20ක් මේ පාර්ලිමේන්තුවේ ගෙල තියෙනවා. ඒකට මට අධිකරණයෙන් ලැබුණු ඉඩමක් කියලා. මොකද බලංගොඩ ප්‍රදේශයේ හරි. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි. අල්ලස් විජේදාස රාජපක්ෂ ඇමතිතුමා අධිකරණ ඇමති හැටියට ප්‍රකාශයක් කළා තියෙනවා මන්ත්‍රීවරු පරස්පස් දෙනෙකුට විරුද්ධව පැවිල්ල දැම්මා ඒව ප්‍රසිද්ධියට දැම්මේ without any basis
yes
ඒ අල්ලස් කොමිසමේ ස්ටේට්මන්ට් එක තියෙනවා විජේදාස රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කළා
හරි thank you